මේ කාරණය අපර නොපෙනෙන නිරය ඔලෝයාස තිබෙනවා කියලා මේ අහනවා.
ඒක ප්‍රශ්නයක්. දැන් මෙයා හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපර පේන්නේ මේ ලෝකයේ තියෙන දේවල් වලින් 2% 3% වගේ ප්‍රමාණයක් විතරයි කියලා මේ විද්‍යාත්මකව පරිසරනොත් ඒවා ඒතු ගිහින් තියෙන්නේ. ලෝකයේ යම් තාක් දේයක්ද ඒ තියෙන ඒවායන් අපිට ඇහැට පේන වර්ග තියෙන්නේ බොහෝම ටිකයි. 5%කටත් අලු තරම්. 95% තරම් දේවල් තියෙන අපිට නොපෙනෙනේ. අපින් ඇහුවත් එහෙම හුලඟ ඇහැට පේනවාද කියලා ඔහු කියන්නේ. අපි ළඟ තියෙන වැඩිම පරිහරණය තමයි වාතය. තත්පර ගණනක් ඇතුළත සැරයක් ගන්නවා, සැරයක් පිට කරනවා, මේක මොහොතක් ගන්න කරනවා, පොයින්ට් එක ගන්නවා. නමුත් මෙච්චර කාලයකට ඇහැට වෙයිලා නෑ. ඇහැට පේන්නේ නැති දේවල් ඕන තරම් තියෙනවා. ඒ වගේම ඇහැට පේන්නේ නැති, ඇඟට දැනෙන්නේ නැති දේවල් තියෙනවා. අපි අර එක්ස්රේ යන්ත්‍රයක් කියන එකක් මේ නවීන විද්‍යාවේ හදලා තියෙනවා. මේ පොන්නවා ඇට සැකිලි එහෙම ෆොටෝ ගන්න, ඇඟ ඇතුලේ තියෙන කොටස් ෆොටෝ ගන්න. යම් විදිහක ඔබ ක්‍රියාත්මක කරලා තියෙන ලාක අපි ඔතනින් ගියොත් ඒ එක්ස්රේ කිරණ කියනවා අපිට ඇහැට පේන්නේ නැහැ, ඇඟට දැනෙන්නේ නැහැ. නමුත් තියෙනවා විද්‍යානුකූලව තොප්පු වෙලා එකින් බොහෝ වැලක් ගන්නවා. ඒතකොට අනිදස්සනම් අප්පටිකම් දර්ශනය වෙන්නේ නැහැ, අප්පටිකම් ගැටෙන්නේ නැහැ ඇඟි. ධම්මායතන පරියාපන්න රූප කියලා කොළසොබු ලෝකේ තියෙනවා. ඒක ධර්මායතනෙට අයිති. එහෙම ඉතා කුඩා දේවල්. කර්මජ රූප, චිත්තජ රූප කියන දෙකක් නිතරම නිපද වෙනවා අපේ ශරීරය ඇතුළු කරගෙන. කර්ම බලයෙන් කර්මජ රූප නිපදෙනවා, චිත්ත බලයෙන් චිත්තජ රූප නිපද වෙනවා. මේ දෙකත් අපිට හැරෙන්නේ නැහැ. ස්පර්ශ වෙන්නේත් නැහැ. නමුත් ඔය යම් කාලයක යම් ප්‍රමාණයකින් ගණීවාලේන අවස්ථාවකදී හැර පේන අවස්ථාවක් එනවා. තවත් අවස්ථාවකදී ගණී බලනහම කන්ට ඇහෙන විදිහේ යම්කිසි සංඥා ශබ්ද මාධ්‍යයක් බවට පත් වෙනා එහෙමත් දැනෙන අවස්ථා තියෙනවා. අපි ලෝකයේ මේ භෞතික කියන අවස්ථාවට පත් වෙලා තියෙන මේ අපේ මේ ඇහැට පේන කන්ට ඇහෙන මට්ටමේ හරියට ඉන්නකොට අපි අද කියන්නේ මේ භෞතික වස්තු හැටියට පත් වුණා කිය. අන්නේ අවස්ථාවට පත් වෙන්න ඕවා කාලයක් යනවා. සමහර විලාවට අවිඥා බල ආදී තියෙන කෙනෙකුට නම් අති සූක්ෂම පරමාණුක සම්පීඩනයන් කෝටි ප්‍රකෝටි ගානක් එක රාශි කළොත් එහෙම ඇහැට පේන මට්ටමට ඒවැ යමක් හැදෙනවා. එහෙම තමයි හැදිලා තියෙන මේ ශරීරෙ මේ අපි කියන්නේ වාතය, ඒ වගේම පස, ගින්න, පුලඟ ආදී වශයෙන් විද්‍යාමානීන ඒවායි දැනෙන ඒවා හැදිලා තියෙනවා ඔය විදිහට. ඉතින් එතකොට මේවා මූලික අවස්ථා බැලුවොත් එහෙම කාටවත් ඇහැට පේන්නේ නැති, කනට ඇහෙන්නේ නැති, දිව නාසය ශාරීරිය කියන ඉන්ද්‍රිය පහටම ගෝචර වෙන්නේ නැති, දිවසත් දිව කනත් තිබුණා සමහර වෙලාවට ඒකට ගෝචර වෙනවා, එයින් මෙහා ගෝචර වෙන්නේ නැහැ. සමහර ඒවා දිව කනට දිවසල දිව කනට ගෝචර වෙන්නේ නැහැ. ඊටත් වඩා සියුම්. ඉතින් මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම දෙයක් එක් අවස්ථාවකදී ගිජ්ජකූට පර්වතයේ ඇසුරේ සමාධියකින් හිටපු අවස්ථාවකදී මොගලන් මහරහතන් වහන්සේ පෙරේත රැළක් දැක්කයි කියන ගිජ්ජකූට පර්වතයේ පාවුල. මේක මේ මනුෂ්‍ය ලෝකේ තියෙන එක ගල් පර්වතයක්. ඇතෙක් වාගේ තියෙන ගල් පර්වතයක්. කොහේ හරි ගමන් නැහැ දිනුනා කියපු අදත් මේවා තියෙන්නේ. හත්ති කුච්චේ බබත එහෙම කියලා තියෙන්නේ. හත්ති කියන්නේ ඇතා කෝඩ කියන්නේ ගල නැන්නම් කිව්වෙත් ඒකයි. ඉතින් ඇතු ගල කියලා කියන්න පුළුවන්, හත්තු කුච්චි කියලා කියන්නත් පුළුවන්. ගිජ්ජකූට කියලා කිව්වෙත් ඔය අර්ථයමයි එන්නේ. අපි දන්නේ නැහැ කොහේ තියෙනවා, කොහේ හරි දිනුනා කියන්නේ ලෝකෙ. ඔතන මේ හරි මුගලන් මහ රහතන් වහන්සේ සමාධියෙන් ඉඳලා කොයි ගල වටේ යනවා දැක්ක මහා ප්‍රේත රැළක්. හොඳට පැහැදිලිව උන්වහන්සේගේ දිහසර පේනවා. ඒකේ ඉඩිය හාමුදුරුවෝ භික්ෂු භික්ෂුණී සාමනීර සාමනීරි ශික්ෂාමානාව කියන්නේ වැඩි වෙල ඉන්න අය. ඒ වගේම උපාසක උපාසිකා මේ හැම මහ ගොඩක් අලු පිළිවෙල රන්තිවක් එකලා යනවා වෙනම වරහන්න දී කියන කෑක් ගහ දැවෙනවා, පිච්චෙනවා, අඬනවා, බඩිගිනී කියනවා, කණ්ඩ වැගෙන විවිධාකාර විදිහට කෑ ගහනවා, අඳෝනා කියනවා. මොකද මේ කෑ ගහන කියලා බලනකොට දිවස විතරයි පේන්නේ, මස්ලිය හැට පේන්නේ නැහැ. දිවසින් බලපුවාම ඔයගේ රූපේ වෙනවා, වෙලක් අය ඇට සැකිලි වාගේ. අර භික්ෂූන්ගේ ඉන්නවා ඇට සැකිල්ල වගේ ශරීරයේ රූපේ දිනවා භික්ෂූන් වහන්සේලා අර සිවුරු ඇඳලා ඉන්නවා බලපහ සිවුරු ගිනි අරන් ගින්දල් යනවා පිච්චිලා ඉවර වෙන්නේ නැහැ ඇඟ ඔක්කොම පිච්චෙනවා ගිනි අරගෙන සමහර පාත්‍රවල තියෙන කෑම් වලින් ගිනි අරගෙන මුළු ඇඟ වටේ යනවා දැවි දැවි යනවා අර ඇදලා ඉන්නේ ඇඳුම් වලින් පිච්චි පිච්චි ගිනි දැල් යනවා එයාට පිච්චෙනවා ඇඟ මැරෙන්නේ නැහැ කර්ම ශක්තිය හටගත්තු ශරීර අතිසියු මේ මහා ගොඩ ඉතින් අපිට නොදකින්න පළිය යමක් කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් දැන් මේ මනුස්ස ලෝකෙම තියෙනවා දැක්ක දයාගෙන එක උපමාවක් තියෙන එක උන්වහන්සේ මේ පිළිවඳව උන්වහන්සේ මේක දැකලා මෙහෙම දුක් කරදර වන්නා වූ සතර ගමනකින් අවිද්‍යාවෙන් වැහිච්ච සතර ගමනකින් නේද අපි නිදහස ලබාගත්තේ මාත් නිදහස ලබාගත්තේ කියලා මේ ධර්මයේ තියෙන චිත්ත ශ්‍රේෂ්ඨත්වයේ බුදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය විමුක්තියේ වටිනාකම දකින්නට උන්වහන්සේ පොඩි හිණාවක් ඇති වුණා එහෙම ඉවර තමයි රාතන් වහන්සේලා පොඩි චිත්ත ප්‍රහාදයෙන් තොල් යන්තම් පාට වැටිලා ඉන්න හිණාවක් එනවා තත්වල යන්තම් අග විදිස් වෙනවා ඉන්නහට හිණාවක් නැහැ ඊට එහා හිණා තියෙන ලෝකේ ඉන්න අනික් අයට රාතන් වහන්සේලාට සිත හරිත කියලා හිණා දෙකක් තියෙනවා ඔච්චරයි තියෙන්නේ ඔය ඉතාල ප්‍රවාහයක් මෙහා කීක ඉක්මවන්නේ නැහැ ඉතින් මේක දැකලා අනික් හඳුරනවා ස්වාමීන් වහන්සේ හිණා පාලගෙන මොකක්ද දැක්කේ විශේෂත්වය ඇයි ඔබලට පේන්නේ නැද්ද මේ පාගුණ පටනම් පේනවා මෙන්න මේ ජාතිය පෙරේත රැලා මහා දෝනාදී කියන නෝ ඇහෙන්නේ නැද්ද ඒ කියන්නේ දිවසර දිවකන්ටයි මේ අහන්නේ අනික අය යොමු කරලා බලනකොට යාර පේන්නේ නැහැ ඇහෙන්නේ නැහැ ශරීර සාඳුරන දිවසර පේන්නේ නැහැ ඇහෙන්නේ නැහැ ඒ සිද්ධි එකක්වත් අහු වෙන්නේ නැහැ අපිට පේන්නේ නැහැ එහෙම දෙයක් තියෙන බවක් තථාගතයන් වහන්සේගෙන් නැත්නම් බුදු පියාණන් වහන්සේගෙන් අහන්නකො මං කියන එක එතකොට උන්වහන්සේ කියයි. මේ බුදුරන් වහන්සේ හැම වෙලා මේ කාරණේ අහනකොට කියනවා මහණනි ඔය ප්‍රේතරයලා අද නෙමෙයි මම දැක්කේ අද ඊයේ නෙමෙයි. එදා බොමැඩි චතුප්පාත් ඥානීන් ලෝබලාව ධාරණ විලාදී මං ඔය ප්‍රේතරයලා දැක්කා. අද ඊයේ කට්ටියක් නෙමෙයි. මේ කකුසඳ කොණාගමන කාශ්‍යපාදී මට පෙර හිටව බුදුරන් වහන්සේලාගේ කාලෙදී ආයුතු සහගත විදිහට මේ දානේ කාලා සාසනය පරිහරණය කරලා හිටව පිරිසක් අද ඒ දුක විඳගෙන මේ විදිහේ මහා ප්‍රේත අද්භව වල ඉපදිලා අනන්ත දුක් විඳින්මින් අර ගින්නෙන් දැවි දැවි තැවි තැවි පිටි පිටි යනවා ඒ කර්ම ශක්තියක හැටි. ඉතින් මෙච්චර කාල ස්වාමීන් වහන්සේ අපි දැක්කේන්නේ අපිට කිව්වේත් නේ. කියන්න සාක්ෂියක් තිබෙන්නේ නැති හින්දායි කිව්වේ නැති දැන් ඔබලාට අතර ශ්‍රාවකයන්ගේ සාක්ෂියක් තියෙනවා. තථාගතයන් වහන්සේ කියේ විතරක් කියලා ශ්‍රාවකිනුට පෙන්වන්නේ නැත්නම් දන්නේ නැත්නම් සැකයක් එහෙම ඇති වුණොත් ලොකු අපරාධයක් ඇති කරගන්නා මිනිස්සේ සත්‍යය. එනනම් මිනිස්සේ අවිශ්වාස කරොත් එහෙම නිසා දැන් ඔබලා අතර සාක්ෂියක් තියෙනවා විශ්වාස කරන්න මෙහෙම දෙයක් තියෙනවා පුළුවන් නෙවෙයි දැන් මේ අපාය නෙමෙයි මේ යටාපාය නෙමෙයි උඩාපායත් පේන්නේ නැති අකොච්චර තියෙනවද රහතන් වහන්සේ දිවස්සේදී රහතන් වහන්සේට පේන්නේ නැති උඩාපාය කොටසකුත් තියෙනවා මේවා සූක්ෂමතාවයන් මේ කියන්නේ ඒ සද්දේ ඒ වෙන් සද්ද කරනවා මහා නාද කරනවා ලෞත් එක දිවස්සල දිවකන්ට ඇහෙනියෝ පේනියෝ ඉතින් ඔයිට වල ගණීපාණි විච ඕන් තරම් තියෙනවා දිවසර වේන පිළිතියෝ ඉන්නවා භූතයෝ ඉන්නවා ඊටත් වල ගණීපාණි විච්චහම මස ඇසට පේන අවස්ථාවක් තියෙනවා ඊ අමනුසාදී කොට්ටාසයන්ට ක්‍රමක්‍රමී ගණීපාණියට පුළුවන් අය ඉන්නවා කර්ම ශක්තියට අනුව ගණීපාණි වෙනවා සියුම් වෙනවා එහෙමත් කරසක් ඉන්නවා ඒ කොටස් වල කර්ම වේගියට අනුකූලව හැදෙන රූපවස්තුන්ගේ හැටි රූප කලාපියන්ගේ හැටි ඉතින් මේ වගේ අවස්ථා තියෙනවා සියුම් අවස්ථාවකින් නොපෙනී එක පැත්තකින් ගිහිල්ලා ආයෙත් නිසි තැනට ආවම ගණීවාන වෙනවා. කර්ම ශක්තියමයි රූප හට ගන්න. කර්මජ රූප. අන්න එහෙම තමයි ඔය මිනිහේ මරණ පස්සේ ගිහිල්ලා හිටන් මේ සුදුසු තැනට ඇදලා යන්නේ කර්මජ රූප પરම්පරාවක් මගින්. සූක්ෂම ශරීරයේ කර්මජ රූපයෙන් යුක්තයි. ඒකජ කය, ද්විජ කය, ත්‍රිජ කය, චතුර්ජ කය ආදී වශයෙන් මේ කය හට ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක දෙක තුන ආදි වශයෙන් කියලා ගත්තේ මොකද මේ කර්මයෙන් චිත්තයෙන් ඍතුයෙන් හටගන්න ආහාරයෙන් හටගන්න මේ කායික ස්වභාවයන්ගේ හැටි මේ සෑම සත්‍යයකම මූලිකව හටගන්න සූක්ෂම කයක් තියෙනවා ඒක හටගන්නේ කර්මයෙන් ඒකජ කය කියන්නේ ඒකට පටිසන්ධියක් ලබන මොහොතකදී පූර්ණ කර්ම ශක්තියෙන් හටගන්න කර්ම රූප පින්ඩියක් හැදෙනවා කාය දසක භාව දසක වัตතු දසක කියන පරමාණු තුනක ඉස්සෙල්ලාම සත්‍යයට රූපයක් මේක භවයකින් චුත වුණාට පස්සේ පටිසන්ධියක් ලබන මොහතක සත්‍යයේ ආරම්භයේ ගන්න රූප පොදිය ඔන්න ඔච්චරයි පරමාණු තුනක පුංචි පොදියක් ඉස්සෙල්ලා පටිසන්ධි චිත්තයත් එක්ක පහළ වෙන රූප පොදිය. ඕක වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ අනාවරණ ඥානීයට අනිකයිල වෙන්නේ. ඒ තරම් සියුම් දෙයක් වෙයි කියන්නේ. ඒකජ කාය කිව්වේ ඔන්න ඕකට. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකට කර්මජ රූපියක් හටගෙන නිර්මාණය වෙලා කර්මජ එහත් කර්මයේ ජනිත කරන අවස්ථාව කෙලවර කරන්න යන මොහොත බැලුවොත් ඇහිපිය ධානේ මොහොතක් නැත්නම් අසුරු සැනක් යන මොහොතක් කෝටි ගානකට බෙදුවොත් පංගුවක් තරම් ප්‍රමාණයක්. මේවත් මේ ප්‍රමාණ දකින්නේ බුදු වැසින් දැකලා හිටලා දේශනා කළ දහම තුලින් කැරියුත් හාමුදුරුවේ ධර්මයේ විග්‍රහ කිරීමෙන් ආපු අභිධර්මයේ ඒවා විග්‍රහ වෙනවා මිස ඒවා ඉනිහත් දැනගන්න බෑ. බොහොම සූක්ෂම විද්‍යාවක් තියෙන පැත්තක්. ඒකයි හේතුව. ඉතින් මේව ඇහැට පේන්නේ නැති මේ පළවෙනි අවස්ථාවට හටගත්තාම එවන්දු තත්පරයකට නැන්නම් ওই මොහතකට කෝටි ගානක් කොයි විදිහට එනව ඇදි ඇදි අර කියන රූප. රූප බින්දු නැන රූප මාත්‍ර. ඒවැ තිබෙන ගති ලක්ෂණේ සමාන නිසා ඒ කර්මජ අවස්ථාව ඉක්ව ගිහින් නිදහස් වෙනකොටම ඒ රූපේ කර්මජ රූපයක් නෙමෙයි උතුජ රූපයක් කියන තත්ත්වෙට පත් වෙනවා. ඉතුයි පරයාසයේ වාජිනේ රූප වලට වැටෙනවා. හැබැයි මොහොතක් ගන්න මේක පරිවර්තනයේ වෙවි යන කාලේ වැළුවොත් එහෙම මේ උතුජ රූප බවට පත් වෙච්ච කර්මජ රූපයක ඒ මාත්‍රේ ඉක්ම යන උතුජ රූප බවට පත් වෙලා ඔක බිඳිලා විනාශ වෙලා හැම යන කාලේ වැළුවොත් සමහරවිට අන්තකල්ප ගණනක් දිගයි. අන්තකල්ප 20ක් වැනි කාලයක් තමයි යන්නේ. එච්චර කාලයක් අන්තකල්පයක් ගැන මේ ලෝකයක් හටගත්තා නම් විනාශ වෙනකන් යන කාලේ. එච්චර කාලයක් ඔකට ආවිසයි. ඒ හටගන්න රූපයකට නිදහස් වෙවි ලෝකෙට එකතු වෙනවා. මෙන්න මේවා සමානත්වයේ සමානත්වයේ ඇයිලා වැඩිලා ඉන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒකේ තියෙන ගොඩනැගෙන ශක්තිය. අපි කියනවා පරමාණුයේ තියෙන යාත්‍තික වලය කියලා ඔකට. අන්නේ වලින් සකස් වෙලා එනේ මේ හැටි. ඒවා එකට සමාන නිසා සමානියවට සමානියම එකතුයි. දැන් අපිට සිතිවිල්ල පහළ වුණාම ඒ සිතිවිල්ලක් පහළ වුණාම ඒ જાති ඒ වගේ සිතිවිලි කොච්චර පහළ වෙනවද එක එකනාට. දැන් එක එකනාගේ ගති ලක්ෂණ තියෙනවා. අනුසේ වශයෙන් තියෙනවා විවිධාකාර කෙලෙස් වල ප්‍රමාණ. ආසේ අනුසේ කියලා කොටසක් තියෙනවා. එක එකනා පුරුදු කරගත්ත ගති ලක්ෂණ අනුව වැඩිච්ච ප්‍රමාණයක් තියෙනවා කෙලෙස් වල. ඒ එක එකනා පුරුදු කරගහම ඒවා අනුසේ වශයෙන් හැඟවිලා තිබිලා අරමුණක් කෙනෙකුට ඒ ගති ලක්ෂණයකින් ඊට අනුකූල සමානියව මතුවේවි හිත් පහළ වෙනවා. ඒ හිත් පහළ වෙනදී ඒ හිත් වල විවිධ ක්‍රමවේද එක එකනාට ගැළපෙනවා. එක එක මාධ්‍ය. දැන් මගේ යම් කිසි අරමුණක් දකිනකොට මට ඇති වෙන්නේ සිතිවිලි වල ස්වභාවය නෙමෙයි තව කෙනෙකුට ඇති වෙන්නේ. ඔහුට ඇති වෙන සිතිවිලි වල ස්වභාවය නෙමෙයි තවත් කෙනෙකුට ඇති වෙන්නේ. ඉතින් යම් කාලයක ධර්ම අවබෝධයක් ලැබලා හෝ මේ ගති පරිවර්තනයක් වුණේ නැත්නම් අනුසේ බිඳුනේම නැත්නම් එක එක්කෙනාගේ ගති ලක්ෂණ බොහෝකට ඔහුට සමානයි. ඔහුගේ සිතිවිලි ඔහුගේ සිතිවිලි වලට සමාන වෙනවා. ඒක ඔබ තම තමාම හිතලා බලන්න ඕන. මට යම් කිසි අරමුණක් දැක්කහම රාගය හට ගන්නවා. ඒක හැම වෙලෙම නෑ. ඇහැට රූපයක්, කන්ට ශබ්දයක් ආදී වශයෙන් ඊට ගෝචර වෙන එවඳු ස්වභාවයකක් අරමුණු වෙනකොට තමයි අර හිත හටගන්නේ හිත් ස්වභාවය. ඉතින් තම තමන්ට ආයිසරයක් දවසක එහෙම රූපයක් දැක්කහම හටගන්නේ ඒ જાතිය හිත් හොතර පැහැදිලිව තමන්ට තෝරාගත්ත හැටි. ද්වේෂයක් හටගන්නවා දුක් අරමුණක් දැක්කහම තමන් අප්‍රිය කරන තමන්ට අකමැති එකක් දැක්කහම. ඒ දකින්නකොටම තමන්ගේ හිතට ඇති වෙන යම්කිසි ද්වේෂ සහගත ස්වභාවයක් තියෙනවනේ. ඒක ආවා යරමුණ අතර අතල්ලා ගියර පස්සේ ඉතින් මනස ටිකක් හැවුදුනා ඉවරයි. ආයි වෙන එකක් තියෙන වෙන විදිහ අරමුණ වෙහිති විදි. ආයි දවසක හම්බ වෙනවා අර ද්වේෂයට හේතු වෙච්ච ඉස්සලා වාගේ අරමුණ. තරහ වෙච්ච පුද්ගලයෙක්ගේ තමා අකමැති පුද්ගලයෙක්. අද හම්බ වුණා. ඒ වෙලාවේ යම්කිසි රොස් ගතියක් තමන්ගේ හිතට ඇති වුණා. සිතිවිලි මාලාවුත් ඔහුට විරුද්ධව පහළ වුණා. ටිකක් වෙලා ගියා වෙන අරමුණට ගියන පස්සේ ඒක ඉවරයි. ඊළඟ දවසේ තව දවසකින් දිහින් අර මිනිස්සු හම්බ වෙනවා. ආයිත් මත වෙන සිතිවිලි මාලාවක් තියෙනවා යම් ගති ලක්ෂණ. මේ බලනකොට ඊයේ ඊට ඉස්සෙල්ලා දවසේ සිතිවිලි වල තියෙන ගති ලක්ෂණයට දෙවෙනි දවසේදී අරමුණ හම්බ වෙන දෙන සිතිවිලි ගති ලක්ෂණෙ බොහෝමකට සමානයි. මෙන්න මේ වගේ නිසාම සමානත්වයේ සමානත්වයේ ගති ලක්ෂණ පහළ වෙනකොට ඒ ගතියට අනුකූල පහළ වෙන සිතිවිලි වලින් එන අර කර්මජ රූප චිත්තජ රූප කියලා පහළ වෙනේවා සමානත්වයක් දරනවා. ඒ මොහොත ඉක්ම යනකොට උතුජ රූපකයා ලෝකේට නිදහස් වුණාට සමානත්වයේ සමානත්වයේ තියව එකතු වෙලා ඇදිලා බැදිලා හිටිනවා. මේක තමයි ස්කන්ධ සමානුපාතික ආකර්ෂණය කියලා වචනයක් දාන්න වෙලා තියෙනවා කියලා මම ඉස්සෙල්ලා කියා තියෙනවා. ඒ බුද්ධ දේශනාවන බලන බුදුරන් වහන්සේගේ දේශනාවේ රටාවයි ඒ කිව්වේ. ලෝකයා කියන ගුරුත්වාකර්ෂණය කියලා එකක්. ඒක ලෝකේ විද්‍යාත්මක කතාවක්. බුදුරන් වහන්සේ දේශනා කරනවා ගතියට ගතිය සමානයි. යම් යම් අසත්පුරුෂේ අසත්පුරුෂේට සමානයි. ඒකේ තමාගේ ගතිය ඔකොට වලා ළඟටම සමානයි. මේ බඳු ගති ලක්ෂණයක් තියෙනවා. මෙන්න මේ ගති ලක්ෂණ සමාන නිසා හෙන සිතිවිලිත් බොහෝ දුරට සමාන ගති ලක්ෂණයක් කියනවා. රාග නම් ඒක මට්ටමක රාග සිතිවිලි. එක එකනාගේ මට්ටම සමහරගේ උත්සන්නයි, සමහරගේ සාමාන්‍යයි, සමහරගේ බොහෝම ලාමකයි. ද්වේෂ සිතිවිලි තියාගේ සමහරගේ අධික උත්සන්නයි. ගහනවා මරනවා අහුනොත් කියලා මේ මට්ටමේ ඒවා තියෙනවා. හොඳ දෙකක් කතා කරලාම යන්නේ. ඒ මට්ටමේ දෙකක් කතා කරලා යන මට්ටමේ ද්වේෂ සහගත සිතිවිලි තියෙනවා. සමහරට ගති ලක්ෂණ තියෙනවා. පුම්බාගෙන යන අහක බලාගෙන ඉන්න මම කතා කරන්නේ නැහැ කියලා එහෙම කතා නොකර යන ගැට මට මේ ද්වේෂය දිනනවා. දැක්කහ මොනවා කරන්නේ hina වෙලා යනවා. ඒ උනාට මට ඔක පෙන්නන්න බෑ කියලා දැක්කහ කඩවිලිත්තල යනවා hina වෙච්ච හැටියට පෙන්නලා එහෙමත් මල්ටමත් තියෙනවා. එක එකනාගේ මට්ටම් එහෙමයි. තරහ කිව්වත් එකේ විදිහක නෙමෙයි. හැම කෙනාටම දැක්කම ආපු තරහෙන් ගහන මරන මට්ටමක් නෑ. එක එක ගති ලක්ෂණ. ඉතින් ඒ වගේ නිතර නිතරපත් වෙන මේ ගති ලක්ෂණ ඕ වගේ සමානත්වය තම තමන්ගේ ගති ලක්ෂණ තුල තියෙනවා. එය තම තමන්ගේ පහළ වෙන ඒ ගතියට අනුව කර්ම චිත්ත වාසයෙන් පහළ වෙන රූප තියෙනවනේ. ඔය සුද්ධාස්තක වාසයෙන් පහළ වෙන්නේ තම ගුණා රූප පරමාණු. සමානත්වයට සමානත්වයේ උතුජ රූප කලාප වාටපත් වෙනා ලෝකෙ නිදාස වෙනා මොහොතක් ගන්න. ඔන්නෝ යම් කිසි සමානත්වයට අනුකූලව ඊට සුදුසු ආකාරයෙන් පිහිටන ක්‍රමවේදයක් තියෙනවා. සමානත්වයට සමානත්වයේ ඇදිලා පිහිටලා මෙන්න මේක හටගත්තාම කියන උතුජ රූප පරම්පරාවන් කර්මජ රූපයට අනුකූලව හැදි හැදි නිස්පාදින්න ඉන්නවා එකතු වෙලා යම් කිසි රටාවකට ඇදිලා වැදිලා පිහිටනවා. මෙන්න මේකට අහුවාම මේක තමයි ද්විජ කාය කියන. කර්මජ කාය පිහින් නැති මාත්‍රයක් තිබුණේ. ඒකේ ආකාරයට අනුකූලව ඒ සතහන්ට අනුකූලව අර නිදහසෙත් චිත්තජ රූප කර්මජ රූපල උතුජ රූප කියන මට්ටමටපත් වෙච්ච ඒවා ඇවිදිලා ඇදිලා වැදිලා හිටන් ඊට වඩා සූක්ෂමයෙන් ගදී වාණි පොඩ්ඩක් තියෙන කයක් හැදෙනවා. ඕක මස්ලිය හැට එහෙම පේන්නේ නැහැ. ඊට පස්සේ ඒ කය හැටි හිතන්න පුළුවන් හැකියාව ලබන්නේ. ඒකට අවශ්‍ය ඉන්ද්‍රිය එක හැදිලා ඉවරයි. ඇහැට පේන්න නැතුවක්. ඒකෙන් ලෝකේ බලන්න පුළුවන්. අහන්න පුළුවන්. ඒකට ගැළපෙන දේවල්. මේ මට්ටමට එනකොට හිතවිලි පහළ වෙන්න පටන් ගත්තාම හිතවිලි නිසා හටගන්න ඒවත් උදේ රූප හැදිලා එනවා. දැන් කර්ම චිත්ත ඉරිතු කියන තුනකින් හටගන්නා වූ හේතු තුනකින් හටගන්න කයක් හැදෙනවා. මේකෙ කියනවා ත්‍රිජ කාය කියලා. මෙන්න මෙයා තමයි බ්‍රහ්මයන්ගේ කය එහෙම ස්වභාවය. දෙවියන්ට පේන්නේ නැහැ ඒකයි. එච්චර සියුම්. හැබැයි කයක් තියෙනවා. බ්‍රහ්මයිට බ්‍රහ්මයෝ පේනවා. ඒ කාය මට්ටමේ ඉන්න අයට ඒ කාය මට්ටමේ අය පේනවා. පරිසරයට පරිසරය සම්බන්ධ නිසා. ඊට පස්සේ උතන ඉන්නේ නැහැ. කාම ලෝකේ ඉන්නවා නම් කාම ලෝකේ තව එහාට ආහාරයක් වගේ කාම කයක් නිර්මාණය කරලා පවත්වන්නේ. ඒකට මේ ලෝකේ අරගන්නවා දුස්සීල දුර්ගන්ධීට අනුකූලව ගඳ දේවලු. සීල සුගන්ධීට අනුකූලව හටගන්න සුවඳ දේවලු. ගඳ සුවඳ දෙක වර්ග හටගන්නවා පරිභෝගයේ මේ ලෝකේ ඇතුළේ. ඔය කර්ම චිත්ත ඍතු කියනේ හටගන්නේ වෙයි ඊළඟ අවස්ථාවක් මේ ලෝකේ හටගන්න. අන්නේම හැදිලා විලයිට සකස් වෙලා තියෙනවා තනින් තන. ඉතින් ඔයයන් ගඳ දේවල් ගඳ තැන් වලට ගඳට ආග්‍රාණය කරන ඒවට සම්බන්ධ වෙලා හිටන් ඒවා නිෂ්පාදනය වෙනවා. ඒ ගතියට අනුකූලව හටගන්න දේවල් ද්‍රව්‍ය වලට ආවේනික වෙලා. සීල සුගන්ධීට අනුකූල දේවල් සුවඳ දේවල් වලට ආවේනික වෙලා ඒ සුවඳ මල් වර්ග වශයෙන් මුල් වර්ග කොළ වර්ග දළු වර්ග ගස් වලින් විහිදෙනා යම් මැලියන් වර්ග මේවා සුවඳ යන අපලක් ඒවා. සමහර ඒවා ගඳයි. කාල ගොඩවල් කුණු ගොඩවල් අපතර ගඳයි. ඒ මොනවා හරි තමාට පෝෂණයෙන් තමාට ආකර්ෂණයට ඇදලා එන්නේ ගති ලක්ෂණේ පිනට නම් පවට නම් හෝ පහළ වුණ ආකාරයට අනුව. අර ත්‍රිජ කායිකයාගේ ස්වභාවයට අනුකූලව දුස්සීල නම් ඔහු දුස්සීල දුර්ගන්ධයට හේතු වෙන ගන්ධයක් ආහාර වශයෙන් ගන්න එතෙන්ට ඇදලා යනවා. ඔහුට ඒක ආහාරයක් කියලා ගන්ධබ්බකින් සත්‍යෙට වත් වෙනවා. මෙන්න සූක්ෂම වන්නා වූ කබලින්කාරයක් කබලින්කාර ආහාර කියන එකක් ගත්තා වෙනවා එතකොට. අන්න ඒ තැන් පටන් ගින ඔහු චතුජ කාය කියන ආහාරජ කායක ගඳ සුවඳ මට්ටමේ ශරීරය ඇද්දෙන් බවට වත් වෙනවා. දේවාදී සුගතියට පත් වෙන කෙනෙකුට නම් අර ගඳපැත්තට ආහාර වෙන්නේ මුල් සුවඳ, වල් සුවඳ, කොළ සුවඳ, ගිනි සුවඳ, පොතු සුවඳ මේ ආදී වශයෙන් ගන්ධය ගත්තාම මේ වලට කියනවා අර රුක්ෂ දේවතා ආදී වන්නාව දේව කොට්ටාස කියලා. ඒගොල්ලෝ එවන් ජීවත් වෙනවා. ගඳ සුවඳ වට්ටමන ගනි වාරි වෙලා තියෙන තමු තව හැඩ පිළිත් නෑ ඒවා අපේ හැඩ පිළින්නේ. ඒ මට්ටමේ ඇයි මේ මට්ටමේ ඇයි පේනවා. ඊට පස්සේ ওই මට්ටමින් තවත් ඉහාට දැන් ඕකේ තියෙනවා තව ශක්තියක්. ලැබූ කර්ම ශක්තියට අනුකූලව දුක හෝ සැපට ඔරොත්තු දෙන්න හේතුකාරක වන විදිහට ඒ කර්ම චිත්ත කියන දෙකේ බලවේගයකින් ගණී භාවනීය කරන්න හෝ නිදහස් වෙලා සිවුම් වෙලා ඉන්න හෝ පුළුවන් දී. මෙහෙම කායික මට්ටමෙන් ලබන කොට්ටාසියක් ඔය ගන්ධම්ම කියන දේව කොට්ටාසිය හෝ එනනම් අර අමුනුස කොට්ටාසිය අතර හැදිනවා. මෙන්න මේ කොට්ටාසියක් ආවොත් ඒගොල්ලෝ ඒක එක ඒගොල්ලන්ගේ ලෝකයක් වෙනවා. එවන්දු ලෝකයක් තුළ ඒක ජීව අධ්‍යාවක් බවට පත් වෙලා ගන්ධබ්බ්‍යා කියන අධ්‍යාවක් ලබනවා. අන්නේ ගන්ධබ්බ කියන කොටස හිටියොත් ඒක ජාතියක්. එක දේව කොට්ටාසියටයි තී පහ භූත කොට්ටාසියටයි තී එහෙම උපන්නෝ. ඒගොල්ලන්ට පුළුවන්කමක් ලැබෙනවා ඒ කර්ම ශක්තියට අනුකූලව විද්‍යාමානින් ඕනනම් ගණී භාවනීය කර හයි වෙලා ඉන්න. එතන කාටවත් පේන වාසිරිය හැට. සමහරලාට ඉතාලම සියුම් වෙලා නොපෙනී ඉන්න පුළුවන්. ඒ ශාරීරියේ හැටි. ඒකට කාටවත් පේන්නේ නැහැ. මගහැරලා වැල්ල යන හිතුවොත් නොපෙනී යන්න පුළුවන් විදිහට ශාරීරිය හැදෙනවා. එතන පේන්නේ නැතුව යනවා. හදිස්සිය වේගවත් යම් කි වේග ධාරාවක් ඇති වෙලා හිටන් කාටවත් ගහන්න හරි කාටවත් හිංගියක් හිංසාවක් කරන්න හරි රෞද්‍ර විදිහට ඉන්න කෙනෙක් හිටියොත් මොහොතකින් රෞද්‍රයක් ශරීරයෙන් හැදෙනවා ඒ ශාරීරිය. හැදුනට පස්සේ හරියට පොල්ලකින් ගැහුවා වගේ තමයි අකුණක් වදිනවා වගේ හෙන පහරක් ගහන්නේ නැහැ වදින්නත් පුළුවන්. අර ශරීර තාඳුරංගේ ඔළුවට නන්දයක්ෂය ටොක්කක් අයින වෙලාවේ තන්නේම ගණී බාණේ වෙලා තමයි ඒ පහර වැදුනේ ශරීරයෙන්. යනකොට වෙන්නේ ක්‍රියාත්මකින මොහොතකින් පෙනිලා හැදිලා සිද්ධ වෙනවා. දැන් ඔය වගේ දේවල් එනවා ඔය සමහර අමුසිය ගෙවල් වල විවිධාකාර සංගොල්දි පොත්ගලින්ට සම්බන්ධ වෙලා ඒ ගෙවල් වල ඔය ගහන්න තියෙන දැන් සාක්ෂි ඕන තරම් තියෙනවා. බත්හැලිය කාලා මේ වලහා මේ පැත්තෙන් කාලා කියනවා. ඇදලා තියෙන හැටි බඩු මුට්ටි යහට මෙහාට විසි කරලා තියෙනවා. සමහර කවුල් යගාල් වෙලා තියෙනවා අත පය අල්ලලා තියෙනවා. ඒ ක්ෂණයකින් ගණීවාන් වල අල්ල නැවත අතුරු දහ වේ. දැන් මේකත් ඒ කර්ම ශක්තියේ ක්‍රමයක්. මෙන්න මෙයාට මේ සියුම් කයකින් හැදිච්ච සත්වේ ඔහුට නිරය උරුම ලං එහෙම ඔහුට මෙහි ආකාශනේ ඉන්න බෑ නිදහසේ. ඔහුට හිමි ගින්න යම් තැනකද ඔහුගේ ශරීරියත් ගිනි අරගෙන ඒ ගති ලස්සෙන්ට වත් වෙච්ච ශරීරේ ගින්නට ගින්න ආකර්ෂණය වෙලා එතෙන්ට ඇදලා යන ක්‍රමයක් තියෙනවා. ඒක නෙමෙයි ද්‍රව්‍ය වාතු බාධකයක් නෑ. මේ ලෝකෙ තියෙන මහා බලයේ පස්සේ එහෙම බාධකයක් නෑ. ඒ අතරින් යන්න විනිවිද යන්න පුළුවන් හැකියාව තියෙන එක ඒකයි. හැබැයි ඒකට ගියාන පස්සේ එතෙන්දි යම් විදිහට අලන්ත දුකක් විඳින්න හේතු වෙන ගණීවාන කයක් ලබන්න හේතු වෙන අවස්ථා එනවා ඉතින්. අර කර්ම ශක්තියේම කය ගණීවාන විලා හැදිනවා ඉතින්දි. හැබැයි කර්ම ශක්තියෙන් හටගත්ත කයෙන් අපි කාලා බීලා යම් කිසි ප්‍රයෝගයකින් ගොඩනගා ගත මස්ලී කය වාගේ නෙමෙයි. ඒක ගණීවාවනයි. කපන්න පුළුවන්, කොටන්න පුළුවන්. ඒ જાතියෙම ගණීවාවෙච්ච ඒ වගේම හැදිච්ච යමපල්ලා කියලා එහෙකට කපන්න කොටන්න පුළුවන් જાති එක. ඒ જાතියෙම හයි හත් ඇති ආයුලත් හැදිලා ඒකෙන් කපන්නත් පුළුවන්, කොටන්නත් පුළුවන්. මොකටද එහෙම හැදෙන්නේ? සීමා කරන්න බැරි අනන්ත වේදනා විඳින්න හේතු වෙන කායිකත්වයත් හා පරිසරයක් කොහොම හැදෙනවා? එතෙන් යන ක්‍රමවේදියත් ඔන්න ඔහොමයි. ඉතින් මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ ආයිසරයක් මේ මනුස්ස ලෝකෙ මෙහෙදී වුණ ගණී භාවන කායික ස්වභාවය වක් ගණී භාවන කයක් හැදිලා. අර කපල කොටණියවට ඔරොත්තු දෙමි. නමුත් මේ වේදනාව අප්‍රමාණව විඳිනවා. විඳින්මින් අර කර්ම හත්ය යම් තාක් කල් ගෙවෙනවද? ඒ ගෙවෙන්නේ තාක් කල්ම මැරෙන්නේ. යලි යලි ගොඩ නැගෙනවා. කෑලි කෑලි කපලා විසි කරගුවාම ඒ වෙලෙක බෙල්ල කැපිලා වැටෙනවා, අතපය කැපිලා වැටෙනවා. මරාලේ දීගෙන වැටෙනවා. එහි ගිය ගහල මොහොත කායවරු හිටියවා. අර වැටිච්ච කෑලි අතුරු දහන. කැපිලාමයි වැටුනේ. ආයි ගණී භාවන කය. බල්ලවට කවණ එක කඩු ආරගෙන ඉන්නවා පැත්තකින් බලාගෙන. තෝ නැගින්නකන් තමයි හිටි ආයි කවරනවා. මරාලේ දීගෙන කැපිලා මැරිලා වාගේ වැටෙනවා. මැරිලා නෙමෙයි වැටෙන්නේ තී නැති කියලා. කඳ කෑලි. කෑලි කැපිලා. ආයි විනාඩියක් කල්ලාම් වෙන්නේ ආයි හිටියා වාගේ ගිහිලා ඉන්නවා. කර්ම ශක්තිය. ඉතින් ඔය වේදනාව කොච්චර කාලයක් විඳිනකන් අරුන් අතාරින්නේ. අර මේ වේදනාව දෙන්නම හැදිලා ඉන්නේ ඒකට ගැලපෙන්නා වූ යම පල්ලෝ කියන කොට්ටාසයක්. ඊට ගැලපෙන්න දෙන ඔය වැඩේ කරනවා. දැන් ওই සිද්ධියේ පිළිවඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලිව තියෙනවා. මහණෙනි මම මේවා කාගෙන්වත් අහලා කියනවා නෙමෙයි. බුදු ඇසරේ පේනවා. මම දැකලා මේ කියන්නේ. මේ ගැන කාටවත් සැක කරන්න දෙයක් නෙමෙයි මේ කියන්නේ ඇත්තක් සෙන්න සිද්ධියක්. මහණෙනි මෙහෙම එකක් තියෙනවා තේරුම් ගන්න. ඒව හැදිලා තියෙන්නේ මෙන්න මේ දිසි යකඩ වැනි යකඩ හා සමාන වන්නා වූ විවදු මහා ප්‍රදේශයක් තියෙන මහ තහඩුවක් වාගේ හැදිච්ච දෙයකින් කර්ම ශක්තියේ අනුකූලව අපාය ඇදිලා තියෙන නිපදවිලා. මෙන්න මේ වගේ දිග පළල ප්‍රමාණ නැති ප්‍රමාණයක් ඇතුලේ තියෙන ස්වභාවය මේකයි කියලා ඔය වගේ සම්පූර්ණ විස්තරයක් දේවදූත සූත්‍ර, යමදූත සූත්‍ර ආදී සූත්‍රවල පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉවැති වෙන හැටි, යන හැටි, කෙරෙන හැටි ඔක්කොම විස්තරات එක්කලා. ඉතින් ওই කාරණේ පිළිඅරගන්න අපිට මේ බෞද්ධ වශයෙන් අපි ඔය විශ්වාස කරන විදිහට විශ්වාස කරනවා අනේව මත හදාගත්ත හාමුදුරුවෝ බුරුවක් දන්නේ නැහැ කියලා පිළක්කය සැක කරනවා. ඔහොම කමියක් තියෙනවා ওই එකක්වත් ගණන් ගන්න නැතුව හිටපු. ওই බෙරදිග ඈත රටවල මේ මහා පොළොවට විවිධාකාර කැණීම් කරන නවීන විද්‍යාවේ. මේ ඊටම ඈතක් වෙනකොට පොළොවට විවිධාකාර කැණීම් සිද්ධ කරන අවස්ථාවක කිලෝමීටර් 14.2ක් යටට හාරන්න පුළුවන්. තවත් හාරගෙන යන්න පුළුවන් ජාතිය උපකරණයන් ඉපදවලා. මේ පොළොවට විවිධාකාර ගවේෂණයක් කරනවා. මොනවද තියෙන්නේ? ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? මේ විදිහේ ගල් විදගෙන විනිවිද පතා කරගෙන යන්න පුළුවන් විදිහ යම් කිසි විදිහක ඒකට අවශ්‍ය කරන ආයුධ නිෂ්පාදනය කරලා ඒවා උඩ ඉඳන් ක්‍රියාත්මක කරවන්න පුළුවන් යට යවනවා යවලා හිටන් යම් කිසි බලා ගන්න පුළුවන් ක්‍රම දැන් මේ නවීන විද්‍යාවේ මෙහෙම ක්‍රමවේදයකින් කරගෙන යනකොට එක්තරා ඒ යන්ත්‍රයක් යවලා ඒකේ තියෙන ඔක්කොම ශ්‍රවණ දර්ශන ඔක්කොම ගන්න පුළුවන් විදිහ කැමරා හයි කරලා ඔක්කොම සකස් කරලා තියෙනවා. විශාල උෂ්ණත්වයට ඔලොත්තු දෙන්න පුළුවන් මට්ටමට හදලා යවලා තියෙනවා. මේ වගේ යවනකොට සයිබීරියාකින් රටේ කරව පරීක්ෂණයකදී කිලෝමීටර් 14.2ක් යටට ගියාම මහා කුඹලක් ඇතුලේ පළාතක් ඇති පොහොරයක් තියෙන පැත්තට ඒක ගිහිල්ලා. තත්පර ගණනයි ඒක තිබිලා තියෙන ඒ තරම් අධික රස්නයක් වෙන්නුම් කරලා තියෙනවා. එන් පිරේට 2000කට වැඩි අධික රස්නයක්. ඒ මොහොතින් ගියාට පස්සේ යන්ත්‍ර සූත්‍ර ඔක්කොම උණු වෙලා ඉවරයි. පිට දෙයක් නෑ ගන්න බෑ. හැබැයි එතකන් ආපු සද්දේ ඔක්කොම තියෙනවා. කටි ගත වෙලා. ඒ සද්දේ අහලා ඒ කියන ඒ හිටපු විද්‍යාඥයෝ පිරිසක්. ඒගොල්ලන්ට නියම කම්පණයෙන් බේරෙන්න වෙනම ඒකට හදලා තියෙන නිෂ්පාදනය කරපු ප්‍රතිවර්ග තියෙනවා මොහොතකින් ආපු අදහස අමතක කරන්න. ඒවා ගන්න සිද්ධ වෙලා තියෙනවා කියලා කියනවා. දරන්න බැහැ එයාගේ සද්දේ. භයානක මිනිස් මරවන්න තියෙන සද්ද. කෑ ගහන සද්ද ඇහෙනකොට ඒ පරීක්ෂණ කරන්න මනසක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ තරම් ඇඟ හිරි වැටලා යන සද්ද ඇහිලා ඒක ස්වභාවික සද්ද ඇහිලා තියෙන අය. ඇහුනට පස්සේ ඊට පස්සේ ඒක රැව් දෙනවා. වෙන දෙයක් කරගන්න බැහැ. ඒ රැකියාව කරන්න තියා තමන්ට නිකන් ඉඳ හිටින්නේ කම්පණි. පස්සේ ඒ සඳහා ඒ කම්පන මාධ්‍යන් తాවකාලිකව අමතක කළා තමන්ට අවශ්‍ය කරන යම් කිසි නිර්වින්දන ප්‍රතිවර්ග අරගෙන සමහර අය ඒ සක්සාව සම්පූර්ණ අත්හැරලා අද වෙනකොට ඒව බොහෝ කර හම්බෙච්චා තියෙනවා. ඒගොල්ලෝ පිළිගන්නවා මොනවත් ආගමක් ධර්මයක් නෙමෙයි අපි කරපු අධ්‍යක්ීමෙන් පොළොයට මේ වගේ මහා දුක් විඳින මිනිස් කටහඬේ ඉන්නේ යම් කිසි ප්‍රදේශයක් තියෙනවා කියන එක සහතික වශයෙන් අපි පිළිගන්නවා කියලා ඒ විද්‍යාඥය පිළිගලන් තියෙනවා. ඒ ඔක්කොම විශේෂයෙන් රජී දැන් දීලා වින් කළා තියෙනවා දැන් ඉන්නේ. ওই වෙබ් අඩවි ආදී වශයෙන් ඒවලත් ඒගොල්ලෝ ඒවා ඉදිරිපත් කළා තියෙනවා දැකපු අධ්‍යක්ීම් විච්ච සිද්ධි ඔක්කොමත් එක්ක. ඉතින් ඒවා පටිගත කරපුවා දැන් දැන් අපිටත් නොයික ආකාරයෙන් දැනගන්න අහන්න ලැබිලා තියෙනවා. නමුත් ඒ සද්දය අහපුවාම යම් අවස්ථාවක අපිටත් මනෝමය වශයෙන් ඇහිත ඔය වගේ අවස්ථාවක ගැළපිලා තියෙනවා වෙනනම් શબ્දයක් ඒ හා සමාන කරන්න බෑ කියලා අපිටත් පේනවා. මේ ප්‍රകൃති මිනිස්සුන්ට නම් ඒ හැන්න නගන්න බැරි බව දන්න. යම් දවසක සමාධියකදී අපාය ස්වභාවය දැක්කනම් එහෙම සබයිකට යමු කරලා. ඒ විලාදී අහුනනම් හඬ ඒ හඬ සමහරක් මාත් අහලා තියෙනවා. ඔන්නේ පටිගත කරගුවයිකින් විවිධ පටිගත කිරීම කරන්න පුළුවන්. නමුත් ඒ හඬයි මේ හඬයි දෙකම එක වායි කියලා කියන්න පුළුවන් හඬක් අහුගියක් තියෙනවා. ඒ හඬ ඇහුවත් ඇඟ හිරි වැටලා යනවා. ඉතින් අන්නේගේ ස්වභාවය ඒකයි. ඒ තරම් වේදනාවක්. ඒ කියනවා රහින හැටි, කපන හැටි, කොටන හැටි ඒ සද්ද බව ඇහෙනවා. ඒ දෙන වේදනාව කෑ ගහන වේදනාවයි දරන්න පුළුවන් කමක් නැහැ. මනුස්ස කයකින් සී නැති වෙනවා. අන්නේ ඒක තමයි කර්මජ කය හැදිලා තියෙන්නේ. ඒවට සී නැති නොවෙන්න. සී නැති වුණොත් වේදනාව විඳින්න බෑ. ඒ නිසා ඒකට හැදිලා තියෙනවා මිනිහෙක් විඳින වේදනාව වාගේ 10000 ගුණයක් ලක්ෂ කෝටි ගුණයක් වේදනාව විඳින්න උරොත් දෙන කය. ඒ කය කැපෙද්දී සිහිය තියෙනවා. සිහිය කියන්නේ දැනෙනවා, වේදනාව දැනෙනවා. මිනිස්සු මිනිහෙක් වශයෙන් විඳින වේදනාව සීමා කරන්න බැරි. ඊට ඉතලා මිනිහුරු සිහිය නැති වෙනවා වේදනාව මට්ටම යනකොට. නමුත් අර නිරයේ සත්වයාගේ කයි කපනකොට කොටකොට ඒක විඳින්ද ඒකට උරොත් දෙන කායිකත්වය සහ මානසිකත්වය හැදිලායි ඒ සත්තාව උපදිලා තියෙන්නේ. ඒ නිසා ඒ කෑ ගහන සද්දයෙන් දැනෙන කොච්චර වේදනාවක් නම් විඳිනවද? ඇඟ හිරි වැටෙනවා ඒක මතක් වෙනකොට. ඒ ස්වභාවය හැටි. ඉතින් ඒ වගේ දියා ප්‍රകൃති වශයෙන් දිවසක් දිවකණක් එහෙම පහළ වෙච්ච නැති. එහෙම සමාධියක් ලැබලා මොහොතක්වත් ඒ සමාධියටපත් නොවිච්ච. එහෙම දැකපු නැති. අර විද්‍යාඥයෙක් නෙමෙයි දැන්ට ඉන්නේ මේ සාමාන්‍ය විද්‍යාඥයෝ. ඔය කියන තත්ත්වයෙන් කම්පැනිට පත්වීමේ තරම තමයි අර කියා තියෙන්නේ. ඒගොල්ලෝ පිළිගන්නවා මෙහෙම දෙයක් ඇත්ත වශයෙන්ම තියෙනවා කියන එක බොරුවක් නෙමෙයි සාතික ඇත්තක් කියලා. ඒ හේතු தත්ත්වයන් පිටින්. ඉතින් එහෙම ක්‍රමවේද තියෙනවා. අවිඥා බලයදී මොගලන් මහරහතන් වහන්සේ වැනි උත්තරයන් වහන්සේලා ඒ අවිඥා බලයෙන් ලෝක සත්‍යයෙන් තියෙන බව ඔප්පු කරලා පෙළපු ක්‍රමවේද තියෙනවා. ඒ උන්වහන්සේලාගේ අවිඥා බලයෙන් යම්කිසි ප්‍රදේශයකින් අදිෂ්ඨාන කරලා ඒ ප්‍රදේශයේ පොළොවේ යට කිමිදගෙන අභ්‍යන්තරයේ තිබෙන්නා වූ අනික් ඔක්කොම පාර දෘශ්‍ය බවට පත් වෙලා ඒ කියන්නේ ගල් පස් ආදී තියෙන වැන් වැහෙන්නේ නැති වෙන්න අදිෂ්ඨාන කරනවා අපායේ පේන මට්ටමට කුහරයක් හැදෙන්න. ඒ දිහා බලන්න වෙන මෙන්න මෙතනින් බලාපල්ලා අන්න ඔය සීමාවෙන් මොන යට යන පේන අපාය හැටි උඹලාට වෙන්නේ කියලා. අර කුඩා දේ ලොකුලා පෙන්වන විවිධාකාර අද තියෙනවා ටෙලස්කෝප් ආදී අනිවික්ෂා ආදී වශයෙන් කියන කණ්ණාඩි ලං කරලා පෙන්නේ නැහැ. ඌ වගේ පුළුවන් මානසිකත්වයේ අභිඥා බල ලැබුවාට ලං කරලා පෙන්නන්න. ඈත් කරලා පෙන්නන්න. ලං කළත් ඕන එකක් එහෙම ක්‍රමවේදයක් තියෙනවා. උන්වහන්සේලායි අදිෂ්ඨානය කරගහම ඒවා නැති එහෙම බලයක් නැති අයට ඒ බලම පැත්තෙන් ඒක පේනවා. ඒ නිසා ඒ මිසු ඇඟ හිරි වැටලා විවුලන්න පටන් ගන්නවා යන්තම් දර්ශනයක් පෙන්වුව ගම. තමන්ම හැට දැකපු දේ පිළිබඳව තමාගේ අධ්‍යක්ීම තවත් කියන දෙයක් නැහැ. ඊට පස්සේ කටහරින්න කැමති නැහැ. දස අකුසල මාත්‍රයකට නැවෙන්නේ නැහැ, බයයි. අපාවයි නැගලා එනවා. මේවා කෙරුවොත් තමයි මෙතෙන්ට යන්නේ කියලා කියන බන ආයතනයක් අහක දාන්න බැහැ. ඊට පස්සේ ඔය වැහිච්ච නිසාම තමයි අද මිනිසුන්ට පාළුගේ වළම්බින්න හැදී කොච්චර කිව්වත් වැඩක් නැහැ. පව් පව් කිවල පව් පව් කිය කිය එකම කරනවා. ගානක් නැහැ. ඒක ගණන් ගන්න තරම් දෙයක් නෙමෙයි කියලා හිතාගන්න. නමුත් ඔබ දැක්කනම් දැක්ක දාවටන් ඒ කාලේ මිනිස්සුන් පුරා කෝම්බියෙකුට හිංගියක් හිංසාවන් නොකරන බවට පත් උනේ. ওই හේතුව උඩ ඒ දහම හරියට බබලන ඒ ගුණවහන්සේලා වැඩ ඉඳලා කියා දීපු දහම් ඒ වගේ කියන්න කරන්න හැකියාව තිබිච්ච අවිඥා බල තිබිච්ච නිසා. ඒ නිසා ඒ කාලේ මිනිස්සු මේ ලක්ෂිව තුල කිසිම සත්ව හිංසාවක් කළේ නැහැ. කිසිම හොරබැර වංචාවක් කළේ නැහැ. ඇඟ හිරි වැටෙනවා මතක් කෙනටත් මං ඒකට සම්බන්ධයක්වත් වෙයි. එහෙම වුණොත් මට යන්න වෙන්නේ කොහාටද? මේ මෙහෙකට වැටුණොත් එහෙම මං හරි වැඩි වෙන්නේ මට ඉක්මනට සමා කර ගන්නවා. මං අතින් නම් හිතකින්වත් හිතක් පහලින් ඉඳ දෙන්නේ නැහැ කියලා මේ විදිහට ආරක්ෂා කර ගන්නවා. අන්නේ කාලේ තමයි ඉතින් අපි දන්නේ සිද්ධිය. හරි සස්ත්‍රීක කාලයක් ලංකාවේ තිබුණා බැරකොම්බා රජුගේ කාලේ. ඒ කාලේ ඉන්න මෙහෙමයි තිබුණේ. කෝටි ගානක් මේකේ හෙනග හිටියා. හැබැයි එක සතෙකුටවත් සිංගියක් හිංසාවක් කරන්නේ සර්වාභරණී සරපුස කාන්තාවකට ලංකාවේ කෙරවලකින්ද රෑදාවල් දෙකේ අනික් කෙරවලට නිකන් ෆයින් යන්න හැකියාව තිබුණා. කාගින්වත් කරදරයක් තිබුණ නැති කාලයක් තිබුණා. මෙහෙම ශිෂ්ටාචාරය කියලා මේ ආදී වශයෙන් කියන කතාවල් තියෙනවා. ඒ කාලේ ඔක්කොම මේ ලංකාවේදී වැන්දේ සුදුරේදී අඳින එහෙමයි හිටියේ. වයිවාරං ඇඳුම් තිබුණේ නැහැ. ඒවා කළේ නැහැ. මේ බොහොම සංවර පිරිසක් හිටියේ. ඒගොල්ලෝ මේ සත්තු මරාගෙන කාලා ජීවත් වුණේ නැහැ. මෙහෙම හරි පිරිසිදුයි ආගන්තුක සත්කාර දන්නවා. ඉතින් මෙහෙම කියන කතාවක් අද වෙනකන් එනවා. එක එක වංශ කතාවල ඒ වගේම ඔය මේ ඒ ආසිත ග්‍රන්ථවලත් පෙන්නලා තිනවා මෙහෙම කාලයක් තිබුණා කියලා. ওই කාලේ හටගන්න හේතුව ඕක මිසක් ආගවන් නීති රීති මාලාවක්වත් එහෙම වල යටත් වෙලා නෙමෙයි. ඇත්ත විද්‍යාමාන කියලා දෙන්න උත්තමයන් වහන්සේලා ලෝකේ වහලලා හිටපු නිසා. ඊට වඩා තවත් මහා විද්‍යාඥය කියලා පිළිගන්න කිසි කෙනෙක් ලෝකේ නැගෙන්න හේතු නොතිබිච්ච නිසා. ලෝකේ යමෙක් විද්‍යාඥයෝ නම් ඒ වේ රහතන් වහන්සේලාමයි බින්න මේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාමයි කියලා මුළු ලෝකෙ පිළිගන්නවා. නැහැ නේද ලෝකෙ නෙවි ඒ ධර්මයේ අසුර කරන සියලු තැනක සත්‍ය වශයෙන් පිළිගන්න හේතු ලක්ෂණ මතුවලා තිබෙච්ච නිසා එයින් එහාට හිතුවේ නැහැ. ඒ වදනෙන් එහාට කඩකලියේ නැහැ. උන්වහන්සේලා යමක් කිව්වා නම් බොරු නෙමෙයි සත්‍ය දැකලා තියෙන කෙනෙක් විශ්වාසී ඒකාන්තින් ඇති වෙලා තිබුණා හේතු ඇතු. උන්වහන්සේලා ඒ කාලේ ඉවරලා හිටන් අවුරුදු 100 ගණනක් ගිහිලි යටපත් වෙලා ගියාට පස්සේ ආයි සැරයක් එහෙම කට්ටිය හිටියා කියන අදහසක් නිසා ආයි ඊටපතින පරම්පරාවට ඒක දැක් ගන්න හේතු නැතුව ගියාම ආයි තර මේච කාමීට ගැති වෙලා පංචකාමීට වහල් වෙලා ආයි සැරයක් දූෂ්‍ය පිරිසක් ලෝකේ ඇති වුණා. ඉතින් ඇති වෙච්ච රටවල් වලින් පේනවා වෙච්ච සිද්ධිය ඔය විදිහට. ඒ රටවල් වල ඒ වගේම සත්කමක් කරන්න ගිය එක මිනිස්සෙක් ඒ කියන්නේ යම්කිසි විද්‍යා පිළවන් තන්න හදාරපු එක විශේෂඥ පුද්ගලෙක් තමාගේ දත්තේ නිසා තමාගේ අත්දැකීම පටිගත කරලා පොඩි චිත්‍රපටියකුත් හදලා දුන්නා. යා වයිපාස් සත්කම් කියන හදවතේ සත්කමක් කරන වෙලාවදී විනාඩි 23ක් මලා කියලා තියෙනවා. වෛද්‍ය වාර්තාවල වෙනනි විනාඩි 23ක් මැරිලා. ඒ මැරුණයි කියව අවස්ථාව තුළ ඔහු දැකපු අත්දැකීම් මාලාව. ඊට පස්සේ ඔහුට මේ ලෝකෙට කියා දෙන්න ක්‍රමයක් නැහැ. දැක්කේ අදෘශ්‍යමාන සූක්ෂම කයකින් ගිය ගමනක් සහිතව විඳ දුක් කරදරයක් විනාඩි 23 කාලය තුළ සිද්ධ වෙලා තියෙනවා මේ මනුස්ස ලෝකේ ගන්න. ඊට පස්සේ ඔහුට මේක කියා දෙන්න ක්‍රමවේදයක් ඔහු කොම්පියුටර් මාර්ගයෙන් ඒ වෙච්ච සිද්ධිය ඔහු ඒක සකස් කරලා පෙන්නුවා. ඒක චිත්‍රපටියක් හැටියට වෙනම වෙන් කරලා ගත්තා. ඒකේ තියෙන ඔහු රූක්ෂම භාවින කයකින් ගිහිලා කෝහරයක් වැනි කුඹලක් ගියක් ඇතුලින් ගල් දෙනක් වැනි එහෙම එකක් ඇතුලෙන් තමයි ගමන් කරලා තියෙන්නේ ගිහිල්ලා එක ප්‍රදේශයකට. කාන්ද මේ වගේ ඇදලා යනවා. මෙහෙම ගිහිල්ලා ඔහු ගිහින් තියෙන මහා භයානක උෂ්ණ පරිසරයකට හුස්ම ගන්න ගියාම හුස්ම ගන්න හුස්ම නැහැ. තියෙන්නේ ගිනි. ඇදලා ඉන්නේ ගින්දර. නමුත් ඒ කය තනිකර ගිනියා වෙලා ඇට මාස් ඔක්කොම ගිනියා වෙලා රත් වෙලා මස් වාගේ පේන මස් නෙමෙයි ඇට සැකිලි පැදෙන විදිහ මුළු ශරීරයේ අර මහා උෂ්ණයට ඔරොත්තු දෙනවා. පිච්චෙන්නේ නැහැ. නමුත් උෂ්ණත්වය එනවා. මෙහෙම ඔහු ගිහිල්ලා වැහලා තියෙන්නේ මහා දරුණු අර අපායක ස්වභාවයක් ඇති තැනකට. ඒකේ ඉන්න මිනිස්සු මහා විශාල මිනිස්සු අර යමපල්ලෝ කියන කට්ටිය දැකපු ඒවා ඔක්කොම එයා විස්තර කරලා දිනවා. මම දැක්කේ මෙහෙමයි. ඊ අවස්ථාවකදී ඇදෙන මිනිසුන්ට මහා හෙල්ලකින් පපුවට ඇනලා අවුනල අරගෙන අර ගිනි වලට දාලා සම්බනවා පුච්චනවා විදාකාරී වේදනාවක් දිලා කෑ ගහනවා වැරින්නේ. එයා ඒවා ඔක්කොම දැකලා. ඒ දැකපු අවස්ථාවකදී එක මොහොතක ඔහුට පපුවට ඇනව පහරක් ඇදලා ගන්නකොට ඔහු විලිහිලා කොහොම හරි ලිස්සලා ඇවිදින්නවා. ඊයයි සංඥා මගින් කතා කරනවා. තෝ ගිහිල්ලා ගියේ මෙන්න මෙතන තමයි ඔය ඉන්නේ ඔක්කොටම සොපේවුන්ට යන්න වෙන්නේ කිය. ගිහින් කියා කිය තෝ විකරණේවා. තොරත් මෙතෙන්ට ඉන්න සුළු කාලයක අවසරයක් දෙනවා පළ කියලා හඬක් ඇහුනලු විනි ඇදිලා. ඇදිලා එනකොට සහතික වශයෙන් අධ්‍යක්ෂකවන් ලබාගෙන මේ මිනිස්සු එනකොට දැක්කලු ඒ හිටපු තැන මහා ගංගාවගේ රතු පාටට ගුණ වෙච්ච ලෝදිය ගලාගෙන යන ගඟක්. ඒකේ මහා පිරිසක් මහා වද විඳ විඳ කරවටක් ඇතුලේ ඉඳලා වූරු දදා වෙන දදා යනවලු ගහගෙන. ඒක හැදිලා තියෙන කර්ම ශක්තිය හටගත්ත දුක් විඳින ක්‍රමවේදය. ගොඩේ ඉඳ අහකට ඉන්න කොහොම ඉඩක් නැහැ. ඒ જાතියේ කෑලි කපන දඟලන ඔක්කොම කටයුතු කරනවා මිනිහ ඇහැ සුළු වෙලාවක් තුන දැක්කයි අනන්ත සත්වයේ විඳින මහා වේදනාවදී විඳින දුක. වරාල දීලා කෑ ගන්න හැටි. දැකලා ආපහු ඉනකොට විනාඩි 23ක් වැටලා සීයාව. සීයාවට වාසේ කියා දෙන්න කෙනෙක් නැහැ වෙච්ච සිද්ධිය මිනිහා. ඒ පිළිබඳ දන්න හැදාරම කෙනෙක් නිසා කොම්පියුටර් මාධ්‍යයෙන් එයාගේ දැකපු දත්තේ ගත්ත පුළුවන් තරම් රූපාකාර කරලා මෙන්න මෙහෙම එකක් මට සිද්ධ වුණේ කියලා පෙන්නුවා. ඒක අද ලෝකයේ පෙන්වන්න චිත්‍රපටියක් වශයෙන් හදලා පෙන්නලත් පෙන්නේ. දැන් මේ දැකපු වෙනාට වෙන කරන්න දෙයක් නැහැ. ඒ වංශයාගේ මුළු ජීවිත කාලය දැන් වැය කරලා තියෙනවා කියන්නේ මොකද්ද? ඔය පිළිබඳව තමාගේ දැත්තේ බොරුවක් නෙමෙයි. පව් කරගන්න එපා. එහෙම කරගත්තොත් යන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ටයි. මං මේ මගේ දැකපු ඇත්තක් කියන්නේ කියලා මිනිහා ඒ ගැන කියාගෙන හැම ප්‍රදේශයක් ගානේ මේක පෙන්නලා සැරිසරනවා කියන කිසිම බලාපොරොත්තුවක් ගන්න ලාභයක් ගන්න නෙමෙයි. ඉතින් මෙහෙම දේවල් ලේ අපි කියන්නේ ලෞකික ලෝකේ සාමාන්‍යයට දැනගන්න. නමුත් යම් කිසි කෙනෙකුට දිවසක් දිවකන පහල වෙනවා නම් යොමු කරනවා නම් ওই ස්ථාන යොමු කරන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේ පෙන්නලා තියෙන්නේ ඒ ආපව අදහස් වලින් පෙන්නන්නේ එක පාරක අපායට යොමු කරන්න හොඳ නැහැ. එහෙම කළොත් එහෙම ළම ඒ විචිත්ත වෙන්න පුළුවන් මනසත් එක්ක. නමුත් ඔයිට ඉතලා පේනවා මෙලොවම ඉන්න අපායවල නැත්නම් මෙලොව තියෙන තිරිසන් අපාය නෙමෙයි භූත ප්‍රේත අපායවල විදිහ ගිනි. අන්න ඒවා ඔරොත්තු දෙනවා මට්ටමින් දකින්න පුළුවන්. ওই දවස පහල වුණාම ඕනනම් මට പ്രേත ලෝකයේ പ്രേත දුක් විඳින හැටි දකින්න ඒ දර්ශනේ මට වෙනේවා. ওই අදිෂ්ඨානයේ තියෙන සමාධියට සමවැදින ටිකක් වෙලා ඉන්නකොට ওই සමාධි හුරු වුණ කාලෙක දකින්න පටන් ගනි විශාල පරිවර්තනයක් වෙලා තමයි ඒවා පේන මට්ටමක් එනවා. ඇයිදල ඒ පරිසරයේ වැහිලා ඒ පරිසරය තුල අර പ്രേත දුක විඳින හැටි පේන්න පටන් ගන්නවා. හැබැයි ඊටහා ඔරොත්තු දෙන්නේ නැති නිසා වහාම අදිෂ්ඨානයක් තියාගන්න ඕනේ. විනාඩි දෙකක් විනාඩි තුනක් නැත්නම් විනාඩියක් මට මේක වෙන්නලා ආපහු වේවා. අදිෂ්ඨානයක් තියලා ඉතම සමාධියට සමවැදිනවා. කැරකිලා කැරකිලා මම වෙර කැරකුණා ගිහිල්ලා ওই දුක වෙන්නකොට ඇඟ හිරි වැටිලයි ඒ දුක දකින්නකොට. එයින් එහා දුක ගැන මොනවා කතා කරන්නේ. ඊට පස්සේ ආයි පදක් වෙන්නේ ආයි බලන් යන්න දෙන්නේ නැහැ. ඒතරම් බයක් ඇති වෙනවා. මේක නේද මේ කියන ලෝකේ. මේක නේද මේ പ്രേත අපායි දුක කියන්නේ. ඒ වැස වායි මේකනේ. ඒ දුක කොහොමනම් නිරේ දුක කොහොමදද කියලා ඒ අනුසාරියම හිතා ගන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ මේ ලෝකේ පංචකාමීට වහල් ඉන්නේ නැතුව ඒ කුණ වැත්තක දාලා හැකි තරම් දුරට මේ ලැබිච්ච මිනිසත් භව තුනේ තමනුත් යථාර්ථයේ දැනෙන දුක්ඛාර සත්‍යය වැහිලා තියෙන එක දකින්න නම් මේ දුකට දුක් ප්‍රතිඵලයේ වතින් කරන පව් වලට මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් ඒකාන්තයෙන් ලෝකේ තියෙනවා කියලා මං කාගෙන්වත් අහන්න නැතුව මගේ නුවණින්ම දැකගත්තා කියලා තමන්ට තේරු ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙන නිසා පංචකාමීට සිත තියලා හිටන් පුළුවන් තරම් උත්සාහ කරන මේ සමාධිය ප්‍රගුණ කරගෙන දුකේ දැක හැටි දැනගන්න. ඒක දර්ශනය කරන නරඹන්නේ යන එක නෙමෙයි බලන්නේ. මේ ලෝකේ මහා දුකක් කියන්නේ පොඩි සත්‍යයක් නෙමෙයි බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දැකම උත්තමයන් වහන්සේලා දේශනා කරලා තියෙන පරම සත්‍යයක්. දුක්ඛාරි සත්‍ය කියන වචනෙන් අංශු මාත්‍රයක් නේද අපි මේ මෙලෝ මේ මිනිස් කායකේ විදිහකින් දැක දැක මේ හිතන්නේ. නමුත් මේ ලෝකේ කර්මයේ විපාක වශයෙන් එන සතර පහ දුක්ඛය කියන්නේ කොයිතරම් භයානක එකක්ද කියලා. යොමු කරලා බලපුවාම ලස්සන දකින්න හම්බ වෙයි. මුල පටන් ගන්නකොටම දැනෙන්න පටන් ගනී කවදා හරි. විවිධාකාර අමනුෂ්‍ය වෙන්නේ. සමහරවුන් එළියට ආපුවාම දිවේ කටු ගහලා කවුරු ගහලාද දන්නේ නැහැ කවුරු හරි ගහලා. කර්මසියක් තියෙන ගැහිලා. දිව ඇදලා කටු ගහලා. හරහට කටු ගහලා. පපු එක පැත්තෙන් ගහපුවලා අනිත් පැත්තෙන් මතුවෙලා ගලවන්න බෑ මැරෙන්නෙත් නැහැ. අදෝනා කී කී වේදනාවෙන් විඳ විඳ මෙහෙම යන අපාය නෙමෙයි මෙලෝ ඉන්න අමනුෂ්‍යයෝ ඉන්නවා. ওই දිවසේම බලන්න පුළුවන් වුණොත් එහෙම කවදා හරි තවත් යන්න පුළුවන්ද මේ ගමන යන්න හිතේවි කියලා වැටහෙයි. එහෙමයි දකින්න පුළුවන් දෙනක් එනවා මහා පායක් නෙමෙයි මේ මේ පේන තිරසං මේ പ്രേත ලෝකේ අමනුෂ්‍ය ලෝකේ විඳින දුක් කරදර වල හැටි. සමහර අයගේ හැමදෙරිම ගෙඩි අනිච්ච උල් එහෙමයි හිර වෙලා මොනවද මේ ලෝකෙ ඉඳගෙන රූප කටු ගහිලි ඉතින් නමට අල්ලා බැඳිලි හිර කෙරිලි අරාමි ඇසිය කි අන්තරකාරය කියලා හරියට තිරලං කරනවා. මිනිසුන්ට කරදර කරනවා කොඩි වින කරනවා ආදි වශයෙන් කිය දන්නේ නැහැ උන්ට මොකද හිර වෙන්නේ කිය. අන්නේ කට්ටිය ඇලහැටිය තමයි මම ඔය කිව්වේ. කච්චර කාලෙකින් බේරෙන්නේ බුද්ධාන්තර ගානක් ගිහිලත් බේරෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ කල්පේ දින කන් ඉඳත් වෙනවා. ගිනි ගත් එවුන් ගිනි අරගෙන යනවා කුණු වෙච්ච එවුන් කුණු වෙලා යනවා. කර්ම ශක්තිය පණු ලිංගේන්ද්‍රිය තියෙන තැන්වල ලිංගේන්ද්‍රියක් නැහැ. අතපයි දිගනේ කොටයි. කහ ගන්න දගලන්න බෑ. පළුවන් හැදිලා පළු ගුලියක් හැදිලා. ඒ මෙවුන් ඉන්නවා. මහාපාය නෙමෙයි පෙරේත ලෝකේ. එනි විවිධාකාර විවිධාකාරයෙන්ගේ නින්දා පහතෙන් ගොදුන එක නිරුවත්තර ඇඟේ නිරුවතක් නැහැ. කරගත්තේ නීච වැඩ මහාපාය නෙමෙයි ප්‍රේතපාය බල දෙන හැටි දැනගන්න පෙන්වන්නේ මේ අහහයිද නෙමෙයි කවදා හරි වරන්න ඔය කවදා හරි සමාධිය වරන්න පුරුදු වෙන පංචකාමී වැත්තකින් තියෙනවා. ඔය සමාධිය වැඩිලා යම් දායක නිදහස් මානසිකත්වයට ආවොත් ඒ ලෝභ දේශ මොහ අත්හැරනකොට නිදහස් මානසිකත්වයක් මත වෙලා සමාධියක් වැඩිලා ඔය ඉදිරියේ හේතු වාසනා ඊරිතනක් ඒව දකින්න පොඩ්ඩක් යොමු කරලා බලනකොට මහදිවයක් නෙමෙයි සාමාන්‍යයට වේල එකක් වෙයි කිව්වේ. ඔවාගේ தත්ත්වයක් එනකොට වෙනෙයි. තවත් කතා කරන්න දෙයක් නැහැ. ලෝකේ පස්සේ යනවාද? පංචකාමයන් අල්ලගෙන යනවාද? භයානකද නැද්ද කියලා. මේ කියනේ නැහැ කොච්චර කිව්වත් අනුමානයක් විතරයි ලැබෙන්නේ. ඔන්න ඔය විදිහට දකින්න පුළුවන් වෙච්ච දාට තමන්ට මේ මොනතරම් භයානකද? මේක බොරු නෙමෙයි. කවුරුවත් රවට්ටලා ඔන්න බබෝ බිල් වෙනවා කියලා රවට්ටන්නේ නැහැ. පුංචි ළමයි රවට්ටන්නේ නැහැ කියව බල නෙමෙයි මේවා කියලා. තමන්ටම දකින්න දවසක් එයි. ඒ දවසේදී ඇඟ හිරිවැටි පව් මතක් වෙනකොට ලෝකෙ මතක් වෙනකොට තවත් යනවාද? තවත් යන්න හිතෙනවාද? තවත් ඉදිරි ගමනකට හිත තියලා සැලසෙන්න හිතන්න පුළුවන්. ගමනේ මෙහෙමනම් ආවි එහෙම ගමනකනම් මොනවා හොයාගෙන මොන සැලසුමක් හොයන් තවත් අද්භවයක් පතන්නද? තවත් එහෙකට යන්න හිතන්නද? මොනවා රැස් කරන්නද? තමන්ට වැටහෙන දවසක් මේකේ ඉඳලා සුන්දරයි කියලා මොනවා විඳින්නද? මොන සැලසුමක් හොදයි කියලා නිගමනය කරන්නද? මේ ලෝකේ කියන්නේ පැවැත්ම කියන්නේ මෙහෙම එකක් නේ. යන්තම් එක වාස්තාවක් මොන ලොකු වාසනාවට අහුවිලා කලාතුරකින් ලැබිච්ච වාසනාවක් තියෙන මිනිස්සෙක් වෙන්න හම්බුණා මොකටද? පංචකාම විඳින්න නෙමෙයි. බණහන්න තේරුම් ගන්න පුළුවන් කන් දෙකක් හදා ඒ වගේ ධර්ම මාර්ගයන් ධර්ම ස්ථානයක් හොය දැකලා චිත්ත ප්‍රසාදී බහල කරගන්න දර්ශනයක් ගන්න ඇස් දෙකක් හම් වෙලා තියෙන එක මට ලොකු දෙයක් කියලා හිතේ. කවදා හරි වටහා ගන්න දවසක් එයි ওই ටික. ඒ හිතන්න පුළුවන් මනසක් දින බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ යම් දේශකයන් වහන්සේලා දේශනා කරනවාද? හොඳට විමර්ශනය කරගෙන මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මනසක් මට තියෙනවා නම් අන්නේකර මිනිසෙක් ලා උපදීමේ වටිනාකම මම හේතුලින් නම් දකිනවා වෙන පංචකාමිය සඳහා නෙමෙයි කියලා වැටහි. වැටුණාට පස්සේ රෑදාවල් දෙකේ මට වෙන කරන්නම් දෙයක් නැතෝ කියලා තත්ත්වෙ වැටි. උඹලා මොනවද මේ ඉල්ලන්නේ? මොනවද මේ කරන්න කියන්නේ? කොහෙද මේ චිත්‍රපටි බලන්න වරින් කියන්නේ? මොනවද මේ සංගීත සංදර්ශනයක් ආව බලන්න යන්න වරින් කියන්නේ? මට මේ මොන එකක්ද මට මේ අහන්න කියන්නේ? මට වැරදි නැද්ද? මට තියෙනවා හිතන්න එකක් කොහිට වළා මේ බුදුදහම. මොකද මට බේරින් ලැබිච්ච සනේ මේක බව දැන් පේනවා. මට නම් මේන් එහා තව වෙන එකක් ප්‍රමාදිලා කරන්න දෙයක් නැහැ. ඵලයල්ලා යන්නේ කිනි ඵලයල්ලා මන්නා යන්නේ ඇවිල්ලා ඔක්කොම අතටේ. සුන්දර ලෝකයේ වෙන එක සම්පූර්ණ මිදිලයි. ඇත්ත වෙනින්ද පටන් ගනි. සමාධියේ මඟ පැහැදිලා තවත් එහාට දකි. දැක්කහම දුක්ඛාරිය සත්‍ය පිළිහින් දැකලා සමුදේ දුරු වෙලා නිරෝධේ ප්‍රත්‍යස් වෙලා මාර්ගය වෙලා හතර චතුරාර්ය සත්‍ය අවබෝධය ඇවිල්ලා මුල පටන් ගනි. පළමුව සතර පායින් නිදහස් වෙන සුද්ධ මානසිකත්වයේ පහළ වෙලා. එතෙන්ට හේතු වාසනා ධර්ම ශ්‍රවණී කරන වෙලාවක එහෙම අදින්ම අවශ්‍ය පරිදි දෙහැදිලා වෙයි. ඉතින් එහෙම තේරුම් ගන්න බලන්න සෙල්ලමක් නන්නේ මේකේ. මේක මේ සැකහිත හිතයින් දෙකක් නෙමෙයි. කියන්න මේකේ ස්වභාවය අසත්‍යය බුදුරන් වහන්සේ දේශනා කළේ අසත්‍යයක් නෙමෙයි. ඒක දැක්ක කෙනාට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඔන්නේ ක්‍රමවේදයක් තියෙනවා දකින්න. බුදුරන් වහන්සේ ශ්‍රාවකින් දකින්න බැයි නා. මහණෙනි මෙහෙම එකක් තියෙනවා කියලා කියන්නේ නැහැ. තිබුණාද කියලා වැඩක් නැහැ ඒ නිසා. ඒ නිසා එහෙම කියන්නේ නැත්තේ. දකින්න පුළුවන් නිසා තමයි හිතලා බලපල්ලා මහණෙනි මෙන්න මෙහෙම එකක් තියෙනවා. සමාධිය බලපල්ලා. පේන ඥාන දර්ශනේ දැක ගනිලා. එදාට උඹලට දැක ගන්න පුළුවන් මම මේ කියන එක ඇත්තද කියලා. මෙන්න මෙහෙම එකක් තියෙනවා උඹලට ශ්‍රාවක වෝචන දහමින් දැක ගන්න පුළුවන් එකක් කියන මේ ගුණේ දැකලා තමයි බුදුරන් වහන්සේ මහණෙනි අපායයක් තියෙනවා. අටමහා නරකයක් තියෙනවා. මෙහෙම පෙන්වුවේ. ඉතින් මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා මම යමගුණ කියන්නේ මගේ තෝරුවාගේ හැරි මම දැකදී. මේ දැකපු දෙයක් තියෙන නිසා අවිහාර දකින්න ඕන ගාක්තුල තව ගෝවැ මහ විග්‍රහ කරලා දෙන්න. නමුත් බොරු නෙමෙයි කියන එක සත්‍යයි කියන එක දකින්න යම් යම් මොහොතක් තුළ මම දැකලා තින් දෙයි ඔය කියලා දෙන්න. ඒකයි කියන්නේ තමුණුත් උත්සාහ කරන්ඩ යථාර්ථය දැනගන්න. ලෝකයට ඇලෙන වැතරන යන්න එපා. ලෝකේ භයානකයි කියලා තේරුම් ගන්නට ඒකෙ මිදෙන මාධ්‍යය තියෙනවා කියලා සැනසුමක් හිතේ තියාගෙනම ඒක තේරුම් අරගෙන ඔය විදිහ සමාධිය වන්න පුරුදු කරගන්න. එතකොට මේ එක එකනාගෙන් අහලා විශ්වාස කරන්න දෙයක් නැහැ. බුද්ධාම කියන්නේ කාගෙන්වත් අහලා විශ්වාස කරගෙන ඉන්න එක නෙවෙයි. තමාට ඕනනම් තමා විදිහින් උත්සාහයෙන් යුතව ධර්මානුකූලව කටයුතු කරන සමාගිය අධ්‍යක්ෂකවට ගෝචර කරන්න පුළුවන් දේවල් මේවා. ඇත්ත ලොකු දේවල් නෙවෙයි. ඉතින් අපායට ඉසෙලා ප්‍රේත ලෝකේ හැටි දැනගන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඒක දකින්න පුළුවන් අහන්න පුළුවන් අවස්ථාවක් ඇති කරගන්න පුළුවන් නිසා ඉසෙලා එතෙන්ටවත් එන්න බලන්න. එතකොට ආයි සැක ඔක්කොම ඉවරයි. නොපෙන් ලෝකයක් තියෙනවනේ කියලා දකින්න පුළුවන් නම් ඉන්න හරියත් බුරු වෙන්න බෑ කියලා දකි. ඊට පස්සේ අත්‍යවශ්‍ය ධර්මයේ තේරුම් අරන් අනිත්‍ය දුක්ඛ නැතෙන් ලෝකේ අසාරත්වයේ දකින්න උත්සාහ කරලා දුක්ඛාර සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන කරීත්‍ය ඒකයි.